වේගුරුකෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලේ දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඌවේ ගුරු ගෙදරින්. 6-11 ශ්‍රේණි සඳහා චිත්‍රකලාව පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරු පියාණන්.
ආදරණීය දියපුතේ, ඌව ගුරු ගෙදර තුරින් අපි අද ඔබ වෙනුවෙන් චිත්‍රකලාව පිළිබඳව කතා කරන්නයි සූදානම් වෙන්නේ. මිවුරු ගී පැදවලකින් සස්සර මුසු වෙනතතකින් නූපුර සැලෙන හඬකින් කිව නොහැකිදී පවා වර්ණ තෙවරු තෙලතුඩකින් කිව හැකි බව අපි අද සාකච්ඡා කරමු. ශ්‍රී ලංකාවේ චිත්‍රකලාවේ ගමන් මඟ පිළිබඳව අපිට පැහැදිලි මාවතකට පිවිසෙන්න පුළුවන් වන්නේ අනුරාධපුර රාජධානීන්. අපි ගිය සතියේ කතා කරා ප්‍රාග්ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ චිත්‍රකලාව, ඒ වගේම යුරෝපෙත් අපි සාකච්ඡා කළා. ඉතින් අපි අද මේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගයෙන් පස්සේ අපිට දියුණු සිතුවම් කලාවක් පිළිබඳව කතා කරන්නේ පුළුවන් වෙන්නේ මහින්දාගමනයෙන් සමග ලංකාවේ සතර දිසාවන්ට පැතිරී ගිය මේ සිංහල චිත්‍රකලාව බුදුදහම මුල් කරගත් බෞද්ධ ආගමික සිතුවම්වලින් යුක්ත වීම ඉතාමත් වැදගත් සංසිද්ධියක් ලෙස අපිට සලකන්න පුළුවන්. ඉතින් දේවපුතේ, අපි අද අනුරාධපුර යුගයේ චිත්‍රකලාව පිළිබඳ කතා කිරීමේදී තොරතුරු රැසක් හමු වෙන්නේ වංශ කතා තුලයි. මේ අනුව ක්‍රිස්තු වර්ෂ 5 සීවසේ දීපමණ ලංකාවට වැඩම කළ අපි දන්නා චීන ජාතිකය පහයන් භික්ෂුව. මේ භික්ෂුව වැඩම කරයෙන් පස්සේ මේ භික්ෂුවගේ විදේශාතන වාර්තාවල සඳහන් වෙලා තියෙනවා ඔවුන් 500ක් පමණ ජාතක කතා චිත්‍ර ලංකාවේ අනුරාධපුර යුගයේ දැක්ක බවට. මේ දේශන වාර්තාවල සඳහන් වෙලා තියෙනවා තීම තුල ශ්‍රී ලංකාවේ ඉතා දියුණු චිත්‍රකලාවක් අනුරාධපුර යුගයේ තිබුණු බවට අපට සිතන්නට පුළුවනි. ඒ වගේම අපි බොහෝ දුරට මහාවංශයට අනුව චිත්‍රකලාව පිළිබඳ බොහෝ තොරතුරු අපිට දක්න ලැබෙන්නේ දුටුගැමුණු රාජ්‍ය සමයේදී. මේ දුටුගැමුණු රාජ්‍ය සමයේදී තොරතුරු අනුව අපි දන්නවා දුටුගැමුණුතුමා රුවන්වැලි මහා සෑය ඉදිකරනකොට මේ රුවන්වැලි මහා සෑය වැඩ නිම කරන්න කලින් දුටුගැමුණුතුමා රෝගාසන්න වෙනවා. එතකොට මේ වැඩ නිම කරා කියලා සද්ධාතිස්ස දුටුගැමුණුතුමා සොයුරු සද්ධාතිස්ස රජතුමාට සිද්ධ වෙනවා මේ රජතුමාට පෙන්වන්න මේ සෑය වැඩ නිම කරා කියලා. ඒ නිසා ඔහු විසින් මේ සෑය රෙදි වලින් සරසලා පින්තාරු කරලා සිතුවම් කර බවට සඳහන් වෙනවා. ඒ වගේම ලෝවාම්පායේ සැලැස්ම ඉන්ද්‍රගුප්ත නම් භික්ෂුවක් විසින් පෙතිකඩ සිතුවමක් ලෙස සැලකුවක නිර්මාණය කරා කියලා මහාවංශයට අනුව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම රුවන්වැලි මහා සෑය ධාතුගර්භේ 550 ජාතක සිතුවම් කර තිබූ බවට මහාවංශයට අනුව අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් දේවපුතේ, අපි අනුරාධපුරයේ චිත්‍රකලාව පිළිබඳ කතා කරද්දී අපිට නිතරම කතා වෙන එකක් තමයි සීගිරි සිතුවම්. ඉතින් සීගිරි සිතුවම් වලට කලින් අපිට තිබිට චිත්‍රකලා පිළිබඳ තවත් වෙන තොරතුරු කීපයක් තියෙනවා. එනම් රුවන්වැලි මහාසෑයේ නැගිනහිර වහල්කඩේ බිස්සිතුවම් නිර්මාණය කරා කියලා තිබි සිතුවම් කැවැල්ලක් තුල එදා තිබිච්ච සිතුවම් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ සිතුවම් කැබැල්ලේ තියලා තිනවා ලියවැල්ලකින් නැගෙන වෘත්තාකාර හැඩයක්, එහෙම නැත්නම් වෘත්තාකාර තලයක් තුල මැද්දේ මලක සිටින මිනිස් මූණක් සහිත පක්ෂි රූපයක්. මේක කල්පිත නිර්මාණයක්. මේ රූපය අපිට රුවන්වැලි මහා සෑයේ වාල්කඩ තුල දක්නට ලැබෙනවා. ඉතින් දේවපුතේ, අපිට අනුරාධපුර යුගයේ චිත්‍රකලාව ගැන කතා කරද්දී අපිට තවත් තියෙනවා විස්සගිරිය ලෙන් චිත්‍ර, මිහින්තල කන්තක චෛත්‍යයේ බොරදම් කැටයම් අතර තීරු චිත්‍ර, මේ වගේ අනුරාධපුරයේ මුල් කාලයට අයත් චිත්‍රකලාවට අයත් තොරතුරු අපිට කීපයක්ම මේ වගේ සඳහන් කරන්න පුළුවන්. තවත් තිබිලා තියෙනවා අපි මේ අනුරාධපුර යුගයේ සීගිරියට එන කලින් දිඹුලාගල පුල්ලෙගොඩ ලෙන් චිත්‍ර, මේ චිත්‍රත් වර්ණ තැවරීම, වර්ණ කිරීම, ඒ වගේම රේඛා ශෛලිය සීගිරි චිත්‍රාභාෂයට කරගත් බවත් සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තවත් කරුණක් තමයි අනුරාධපුරයේ පැරණිතම චිත්‍ර අතර බුදුන්ගේ රූපය සිතුවම් කළ පළමු චිත්‍රය පිහිටලා තියෙන්නේ මහනුවර හිඳගල විහාරේ. මේ හිඳගල විහාරේ ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට අයිති මේ විහාරෙත් බුදුදහමත් එක්ක නිර්මාණය වෙච්ච සිතුවම් කලාවක් තමයි අපට දක්නට ලැබෙන්නේ. අනුරාධපුර යුගයේ ස්වර්ණම යුගයේ අපිට සැලකෙන්නේ සීගිරි සිතුවම්. එතකොට සීගිරි සිතුවම් අනුරාධපුර යුගයේ ස්වර්ණම යුගයේ ඇඳපු නිර්මාණ හැටියට අපිට සීගිරිය හඳන්න පුළුවන්. ඉතින් දිවේපුතේ, අපි දැන් මේ සීගිරි බිති සිතුවම් පිළිබඳව, එමෙතත් සීගිරි චිත්‍ර පිළිබඳව කරුණු අවබෝධ කරගනිමු. මේ අනුරාධපුර යුගයේ චිත්‍රකලා පිළිබඳ අගන දෘශ්‍යමය තොරතුරු අපිට රසක් හමු වෙන්නේ සීගිරිය පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඉනාමලු කෝරළේ තමයි මේ සීගිරිය පිහිටලා තියෙන්නේ. මේ සීගිරිය සිට අයිති වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ කාශ්‍යප රජතුමාගේ කාලයේදී. මේ කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක් ලෙස තමයි සීගිරිය සැලකෙන්නේ. මේ යුගයේ පැවති දේශීය ලක්ෂණ ගැම්පිරි සම්භාව්‍ය වූ චිත්‍රකලාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හොඳම ස්ථානය ලෙස, හොඳම උදාහරණ ලෙස අපිට සලකන්න පුළුවන් සීගිරිය. ආසියාවේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකක්. මේක සීගිරිය ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙනවා. මේ සීගිරිය නිර්මාණය කිරීමේ කාශ්‍යප රජතුමා සීගිරිය නිර්මාණය කිරීමේදී ඒ වගේම අගල් වලින් වටවුණු අලංකාර උද්‍යානයකින් මේ සීගිරිය කාශ්‍යප රජතුමා බලකොටුවක් හැටින් භාවිත කරලා තියෙන්නේ. සීගිරි බලකොටුවක් ලෙස නිර්මාණය කරලා තියෙනවා. මේ බලකොටුව තුල ජල තටාක, දියාගල්, ස්වයංක්‍රීය ජලමත් ආරුක්කු සහිත පියගැට පෙළවල්, උද්‍යාන, ප්‍රධාන පිවිසුම් මාර්ග, මේ වගේ ඉතා ලස්සන දැකුම් කළ වූ පරිසරයක් කාශ්‍යප රජතුමා මේ සීගිරිය නිර්මාණයේදී යොදාගෙන තියෙනවා. සීගිරිය අපි සීගිරිය සිංහ මුඛයත් තුලින් වැටි ඇති පඩිපෙලක් ඔස්සේ තමයි ගල මුදුන නගින්න ඕනේ. මේ සිංහ පාදයේ නිසා තමයි මේ සීගිරිය හැටියට අපි නම් කරලා තියෙන්නේ. මේ පුරා විද්‍යාත්මක සාධක අනුව ඔප්පු වෙලා තියෙන්නේ. සීගිරි පර්වතයේ පාමුල නිර්මාණය වෙලා තියෙන සිංහ පාදයේ, ඒ වගේම කැටපත් පවුර, ඒ වගේම ගල මුදුනේ ඇති රජවාසල නටබුන් අපිට වාස්තු විද්‍යාත්මක අතින් ඉතා වැදගත් වූ නිර්මාණ හැටියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම අපි දැන් කතා කරොත් සීගිරි අපිට වඩාත් වැදගත් වෙන්නේ සීගිරි තියෙන ඉත අලංකාර වූ බිතිසිතුවම් නිසා. ඉතින් දේවපුතේ මේ සීගිරි චිත්‍රවල අපි දැන් කතා කරමු. සීගිරි චිත්‍රවල තියෙන කලා ලක්ෂණ මොනවද කියලා. මේ සීගිරි චිත්‍රවල කලා ලක්ෂණ කතා කිරීමේදී පළවෙනි කරුණ හැටියට යන්න පුළුවන් අපිට, සීගිරි චිත්‍ර ශිල්පියාට වස්තු විෂය වූයේ සුන්දර ලලනාවන්ගේ උඩුකය රූපේ තමයි ඔවුන්ට වස්තු විෂය වූයේ. මේ සඳහා ඔවුන්ට එම රූප නිර්මාණයේදී තනි වශයෙන් ඇඳලා තියෙනවා, ඒ වගේම යුගල වශයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ සිතුවම් පිළිබඳව කරුණු අවබෝධ කරගන්න පුළුවන් සීගිරි කුරුටු ගීවලින්, කැටපත් පවුරේ තියෙන සීගිරි කුරුටු ගීවලින්. මේ ගී අනුව මේ කැටපත් පවුරේ ගීත මේ සීගිරි කුරුටු ගී අනුව මේ සීගිරි සිතුවම් තිබිලා තිනවා 500ක් විතර ප්‍රමාණයක්. නමුත් අපිට මේ සීගිරියේ දැනට දක්නට ලැබෙන්නේ බිතිසිතුවම් 22ක් විතරයි. අනිත් ඒවා බොහෝදුරට ස්වභාවික හේතුන් මත විනාශයට පත් වෙලා තිනවා. මේ සිතුවම් අපි දන්නවා ස්වභාවික මත විනාශත් වුණා. නරඹන්නන් අදිනුත් මේ සීගිරි චිත්‍ර විනාශ වෙච්ච අවස්ථා අපිට ඉතිහාසයේ ඕනතරම් අසන්න දක්න ලැබෙනවා. ඒ වගේම මේ සීගිරි චිත්‍ර අපි කිව්වා කාන්තාවන්ගේ උඩුකය රූප. මේ සෑම රූපයම පහළ කොටස වලාකුලකින් වගේ ආවරණය කරපු ස්වභාවයක් තමයි මේ සීගිරි සිතුවම් තුළ අපිට දක්නට ලැබෙන්නේ. මේ කාන්තා රූප වල බොහෝ දුරට කාන්තා රූප නිර්මාණය කිරීමේදී මල් වට්ටියක්, මල් පොකුරක්, ඒ වගේම අතෙන් දරා සිටින අයුරින් මල් පොපියවන අයුරින් නිරූපිත සිතුවම් වූ විවිධ ඉරියව් වලින් දැක්වෙන සිතුවම් කීපයක් මේ සීගිරි චිත්‍ර අතර අපට දක්නට ලැබෙනවා. මේ සීගිරි කාන්තා රූප අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී සිටින අතර අත්වල, ඒ කියන්නේ දෑත්වල මෙන්ම හිසද විදු මල් සැරසිලි වලින්, ඒ කියන්නේ ලුම් මල්, අරලිය මානෙල් වගේ මල් වල වලින් හිස සැරසීලා තිනවා අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ සීගිරි චිත්‍ර සඳහා වර්ණ කිරීම සඳහා ඔවුන් භාවිතා කරලා තියෙන වර්ණ තමයි කහපාට, ගුරුපාට, රතුපාට, කොළපාට, නිල්පාට, කළුපාට ආදී වර්ණ. මේ සීගිරි සිත්‍ර වර්ණ කිරීම සඳහා ඔවුන් භාවිතා කරලා තියෙනවා. නිල්පාට යොදාගත අවස්ථා ඉතා මද වශයෙන් තමයි නිල්පාට යොදාගෙන තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍ර ගැන කලා ලක්ෂණ ගැන කතා කරද්දී වර්ණ ප්‍රභේද භාවිතය ඉතා සරලයි. ත්‍රිමාණ ලක්ෂණ දැක්වීමට උත්සාහය දරා තිනවා කියලා පේනවා. ඒ වගේම මේ සීගිරි චිත්‍ර වටා, රූප වටා අපිට දක්න ලැබෙන ප්‍රාණපූර්ණ රේඛාව. ඒ වගේම අපි තවත් කලා ලක්ෂණයක් ගැන කතා කරොත් මේ සීගිරි සිතුවම් ඇඳ ඇත්තේ ගල් බදාමයක් ගල් තලාවේ ගල මත බදාමයක් ආලේප කිරීම. එතකොට මේ බදාමය මත ආලේප කිරීද්දී ඔවුන්ගේ විවිධ ශක්තීන්, ඒ වගේම ක්‍රියාකාරීත්වයන්, ඒ වගේම චලනයන් මේ සීගිරි චිත්‍ර නිර්මාණ කිරීමේදී රේඛාකරණයේ දක්ෂතාවයන් අපට දක්නට ලැබෙනවා. මේ ගල ඔවුන් සකස් කරගෙන තියෙන්නේ චිත්‍ර නිර්මාණය සඳහා, චිත්‍ර ඇඳීම සඳහා සුදුසු පරිදි මේ ගල ඔවුන් විසින් සකස් කරගෙන තියෙනවා. ඒ සඳහා ඔවුන් ගල බදාමයක්කින් ආවරණය කරලා තියෙනවා. ඊට පස්සේ තමයි සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ. බදාමය සඳහා ඔවුන් භාවිතා කරලා තියෙනවා පිදුරු, ඒ වගේම දහයිය, මැටි, සාකපත්‍ර, කෙඳි, ඒ වගේම ශාක මැලිය. ඊට පස්සේ හුණු දියර උපයෝග කරගෙන සකස් කරගත් බදාමයක් තුල තමයි මේ සීගිරි සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ, මේ සඳහා අපිට මේ සීගිරි චිත්‍රවලට සමාන චිත්‍ර අපිට දක්නට ලැබෙනවා ඉන්දියාවේ අජන්තා සිතුවම්. මේ සිතුවම් වල ඇති භාවමය ලක්ෂණ, හරි රූපමය ලක්ෂණ, අජන්තා චිත්‍රවල දක්න ලැබෙන භාවමය ලක්ෂණ, රූපමය ලක්ෂණ මේ සීගිරි සිතුවම් තුලද අපිට දක්නට ලැබෙනවා. අඳුරු පැහැය සහ ආලෝකමත් වූ පැහැයක් ස්ත්‍රී රූපවලට, ඒ කියන්නේ කාන්තා රූපවලට යොදා තිබීම, අලංකාර වස්ත්‍රාභරණ හා මල් වලින් සැරිසෙයි සිටීමත් මේ ලක්ෂණ අපිට දක්නට ලැබෙනවා. අපිට මේ ලක්ෂණ දෙකම දක්නට ලැබෙනවා ඉන්දියාවේ දක්නට ලැබෙන අජන්තා වලත්, ඒ වගේම ලංකාවේ සීගිරි චිත්‍ර තුලත් අපිට මේ ලක්ෂණ දක්නට ලැබෙනවා. එතකොට දුවේ පුතේ, මේ අපිට සීගිරි චිත්‍ර අපේ ඉතාමත් වටිනා කියන සම්පත, මේක අවු වැසි වලින් ආරක්ෂා කරගෙන තිබ්බත් දැන්ට ඉතුරු වෙලා තියෙන්නේ නේගල් බටහිර පැත්තේ තියෙන නේගල් ගුහාව තුල මූණතේ දැන්ට සිට ඉතුරුලා තියෙන 22ක් විතර. ඉතින් මේ චිත්‍ර පිළිබඳව පුරාවිද්‍යාඥයින් විවිධ වූ මත මේ සීගිරි බිත් සිතුවම් සඳහා පළ කරලා තිනවා. අපි මේ මත පිළිබඳව විමසා බලමු. එක් මතයක් තමයි මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහතාගේ මතය. මේ මතය තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ මේඝලතා සහ විජ්ජුලතා, මේඝය සහ විජ්ජුලතා නිරූපණය වන බව, මේ නිරූපණය වන බව සෙන්රත් පරණවිතාන මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒතර මේකේ තවත් විග්‍රහ කරලා තියෙනවා, ඔහු නිල්වන් ලියන් මේඝය, එහෙම නැත්නම් මේඝය කියන්නේ වලාකුළුත්, රන්වන් ලියන් විජ්ජුලතා, එහෙම නැත්නම් විදුලිය ලෙසත් නිරූපණය වන බව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. මේ සඳහා තවත් සංකේතයක් ඔහු භාවිතා කරලා තියෙනවා, කුවේරයාගේ දේනියන් වන මේඝලතා සහ විජ්ජුලතා, ඒ කියන්නේ වලාකුළු සහ විදුලිය මේ චිත්‍රවලින් සංකේතමත් වෙනවා කියලා මහාචාර්ය සෙන්රත් පරණවිතාන ශූරීන්ගේ මතය ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. මේ චිත්‍ර පිළිබඳව තවත් මත ඉදිරිපත් කරපු මතධාරීන් පිරිසක් ඉන්න, ගොහෝ පිරිසක් ඉන්න. ඒ අතරින් තවත් එක් පුද්ගලයෙක් තමයි HCP බෙල් මහතා. මේ HCP බෙල් මහතාගේ මතය මේ සිතුවම්, ඒ කියන්නේ මේ සිතුවම් සීගිරි රජවාසලේ බිසෝවරුන්හා සේවිකාවන් බව. ඒ වගේම ඔහු ප්‍රකාශ කරලා තියෙන තවත් මතයක් තමයි කාශ්‍යප රජුගේ දේනියන් වන බෝධිසහ උප්පලවන්න, අන්තප්පර බිසෝවරුන් හා සේවිකාවන් සමග මල් රැගෙන ඒ අසල තියෙන පිදුරංගල විහාරයට යන බව, ඒ කියන්නේ බුදුන් පිදීම සඳහා යන අවස්ථාව නිරූපණය වන බව මේ සිතුවම් දෙස බැලීමේදී ඔහු විසින් එක් මතයක් හැටියට ප්‍රකාශ කරලා තිනවා. මේකේ වර්ණ ගැනත් ඔහු සඳහන් කරලා තිනවා, මේ රාජකීය කතුන් රන්වන් පැහැිනොත්, පරිවාර කතුන් නිල්වන් පැහැිනොත් පර්ණ කළා කියලා ඔහු විසින් මේ සඳහා මත ඉදිරිපත් කරලා තිනවා. ඒ වගේම මේ සීගරි විදිසිතුවම් පිළිබඳව මත ඉදිරිපත් කරපු තවත් පුද්ගලයෙක් තමයි ආනන්ද කුමාරස්වාමි මහතා. ඔහු සඳහන් කරලා තියෙන්නේ මෙම කාන්තා රූප සීගිරි අප්සරා රූප බව. කාන්තාවන්ගේ අපි කතා කරා යෙන් පහළ කොටස වලාකුළුනේ වැසී තියෙන නිසා, මේ ඒ අරින් වැසී තිබෙන නිසා, ඉතින් පහළ කොටස වැසී තිබෙන නිසා ඔහු සඳහන් කරනවා අත්වල මල් දරා සිටින නිසා මේ අප්සරා රූප බව. ඉතින් දිවි පුතේ අපි මේ දැන් කතා කරේ සීගිරි විසුවම් වල විද්වතුන් පළ කර මත කීපයක්. ඊට පස්සේ අපි දැන් බලමු මේ සීගිරි විසුවම් නිර්මාණය කරපු දැන් විසුවම් නිර්මාණය කිරීමේදී අපි අනුගමනය කරලා තියෙනවා ශිල්පීය ක්‍රම දෙකක්. ඒකේ අපි එක ශිල්පීය ක්‍රමයක් හඳුන්වනවා ප්‍රෙස්කෝ බුවනෝ ශිල්පීය ක්‍රමය කියලා. අනිත් ශිල්පීය ක්‍රමය අපි හඳුන්වනවා ප්‍රෙස්කෝ සිකෝ ශිල්පීය ක්‍රමය කියලා. තවත් ක්‍රමයක් තියෙනවා ටෙම්පරා ක්‍රමය. ඒතර මේක ප්‍රෙස්කෝ බුවනෝ ශිල්පීය ක්‍රමය තෙත හුණු බදාමය මත ඛනිජ වැලි වලින් හරි සකස් කර ගන්නා ලද බදාමයෙන් මත චිත්‍ර ඇඳීමේ ශිල්පීය ක්‍රමය. ඊළඟ එක මේක තෙත බදාමයෙන් මත ප්‍රෙස්කෝ සිකෝ කියන්නේ වීලි හුදු බදාමයෙන් මත, මේකත් හුණු බදාමය ඛනිජ වැලි වලින් සකස් කරගත්ත බදාමයක්. එතකොට මේ දෙකින් තමයි අපිට චිත්‍ර නිර්මාණය දක්න ලැබෙන. නමුත් සීගිරි සිතුවම් වල අර අත්වල සමහර සලකුණු එහෙමත් පේන්න තියෙන නිසා බොහෝ විද්වතුන්ගේ මතය මේ විදිසිතුවම් නිර්මාණය කරන්න ඇත්තේ ප්‍රෙස්කෝ බුවනෝ ශිල්පීය ක්‍රමයට කියලා. එතන ලිතෙන් දීපුතේ මේ චිත්‍ර කලාව පිළිබඳව අපිට තවත් කතා කරන්න පුළුවන් තැනක් තමයි විවිධ චිත්‍ර නිර්මාණ සඳහා විවිධ බලන්න ගිය පුද්ගලයන් විවිධ නිර්මාණ සීගිරි කැටපත් පවුල තුල නිර්මාණය කරලා තිනවා. මේ කැටපත් පවුල තුල අපි නිර්මාණ කරපු අපි හඳුන්වනවා සීගිරි කුරුටුගී ලෙස. අපිට එක කුරුටුගීයක් වුණ සටහන් කරගන්න පුළුවන්. එකක් තමයි උදාහරණ ලෙස නිල් කට්‍රෝල් මලක. නිල් කට්‍රෝල් මලක ඇවිල්ලුණු වැටකොල් මල්සේ කියන උදාහරණය අපිට සටහන් කරගන්න පුළුවන්. මේ සීගිරි කුරුටු ගී තුල විවිධ කුරුටු ගී සටහන් වෙනවා. මේ තුල අපි මේකෙන් තමයි අපි අවබෝධ කරගත්තේ සීගිරි ගී කොච්චර තියෙනවද කියලා. තව වීණාවක් අතෙන් ගත්ත කාන්තා රූපයක් ගැන මේ සීගිරි කුරුටු ගී වල සඳහන් වෙනවා. විවිධ නිර්මාණ පිළිබඳව මේ සීගිරි අප්සරා රූප පිළිබඳව කුඩා කරුණු අවබෝධ වෙන තැනක් තමයි සීගිරි කැටපත් පවුර. ඒ වගේම සීගිරි අපිට තවත් සීගිරි ගැන කතා කරොත් සීගිරි අප්සරා රූප වලට අමතරව, ඒ කියන්නේ සීගිරි ගලේ බටහිර පැත්තේ තියෙන සිටවට අමතරව, තවත් අපිට සීගිරි චිත්‍ර දක්න ලැබෙන ගුහා කීපයක් අපිට හමු වෙලා තියෙනවා. නමුත් මේ සිතුවම් ලෞකිකත්වයට බර නො ආගමික තේමාවන් පදගණන් කරගෙන නිර්මාණය වුණු සිතුවම් ලෙස තමයි අපිට සලකන්න පුළුවන් වෙන්නේ. එම ගුහා නම් පළවෙනි ගුහාව ආසන ගුහාව, දෙක නයිපෙන ගුහාව, තුන චිත්‍ර ලතා ගුහාව. මේ ගුහා තුල ඇඳපු සිතුවම් අපිට අද හඳුනා ගැනීමට නොහැකි මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට සීගිරි වාස්තු විද්‍යාත්මක නිර්මාණ, දිය ඇලි, උද්‍යාන, මේ හැම දෙයකටින්ම අපිට සනාථ වෙන කරුණක් තමයි කාශ්‍යප රජතුමන් සීගිරිය ආලෝක මන්දාවක්සේ සකස් කරගෙන කුවේරයා ලෙස විසූ බව. එතකොට මේ සීගිරි සිතුවම් ඉතාමත් දැකුම් කළු දැනටත් වර්ණවල වෙනස් වීමක් නොවන සිතුවම් ඇටියට තමයි අපිට මේ සිතුවම් දක්නට ලැබෙන්නේ. මම මුලින් සඳහන් කරා මේ සිතුවම් 22 අතරතුර බලන්න ගිය ප්‍රේක්ෂකයනොත් විවිධ විනාශයන් සිදු කරා කියලා. මේ සිදු කිරීම වලදී මුල් කාලේ මේ බලන්න ගියපු පුද්ගලයෙක් මේ සිතුවම් වල තාර ගාලා විනාශයට ලක් වෙන වෙලාවේ මේ සිතුවම් නැවත අපිට ප්‍රකෘති තත්වයට පත් කරන්න වෙහසුන පුද්ගලයෙක් ඉන්නවා. ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි මහතා. ඔහු විසින් තමයි මේ සිතුවම් අපිට දැනට තියෙන තත්වයට බලන්න පුළුවන් විදිහට ප්‍රකෘති තත්වයට පත් කර ඇත්තරම මේ සිතුවම් බලන ප්‍රේක්ෂකයෝ මේ සිතුවම් වලට හානි නොකර තවත් ඉදිරියට ගියොත් එහෙම අපිට තව සතවර්ෂ කිහිපයකට මේ සිතුවම් අපිට බලන්න පුළුවන් වෙයි. නැත්නම් අපිට මේ සිතුවම් විනාශයට විනාශ වෙච්ච සිතුවම් දෙයක් හැටියට තමයි අපිට ඉතුරු වෙන්නේ පොඩි පොඩි සිතුවම් කැලේ කීපයක් හැටියට. ඒ නිසා මේ සිතුවම් අපි ආරක්ෂා කර ගැනීම ඔබලා අපේ වගේම ඔබලාගේත් මතු පරපුරෙත් වගකීම වෙනවා. ඉතින් දිව්‍ය පුතේ මේ අපි දැන් අද කතා කරේ මේ සීගිරි බිත් සිතුවම්, ඒ කියන්නේ අනුරාධපුරයේ චිත්‍රකලාව පිළිබඳව. අනුරාධපුරයේ චිත්‍රකලාවේ අපිට කතා කරන්න තිබ්බේ මාතෘකාව තිබ්බ සීගිරි. මේ සීගිරිට මුලින් අනුරාධපුරය ගැන අපි කතා කරා. සීගිරියට කලින් මොන මොන චිත්‍රද නිර්මාණය වෙලා තිබ්බේ. එතකොට මේ සීගිරියත් එක්ක අනුරාධපුර යුගයේ චිත්‍රකලාව කොතෙක් දුරට අපිත් සමග ව්‍යාප්ත වුණාද කියන එක. ඉතින් දේවපති මේ චිත්‍ර අපි අනුරාධපුරයත් එක්ක යද්දි සීගිරි චිත්‍රවල තවත් අපිට ඉතාමත් දර්ශනීය ස්ථානයක් තමයි මේ සීගිරි චිත්‍ර නිර්මාණ කිරීමේදී දියාගල්, ඒ කියන්නේ වතුරමල් මේ තුල අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේ චිත්‍ර පිළිබඳව අපි කතා කරා. බොහෝ වියතුන් විවිධ වූ මත මේ චිත්‍ර සඳහා පළ කරලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා මේ සිතුවම් පිළිබඳව මොනවාද මත, ඒ මතවල ගැබ් වෙලා තියෙන කරුණු මොනවද කියන එක. ඊට පස්සේ මේ අපි කතා කරා මේ සීගිරි චිත්‍ර වර්ණ ගැන්වීමේදී භාවිත කරපු වර්ණ, නැවත මම මේ මතක් කිරීමක් කරන්නේ, සුදු, කහ, ගුරු, රතු, කොළ සහ කළු යන වර්ණත් එහි ප්‍රභේදත් මේ සඳහා ඔවුන් භාවිත කළා. එතකොට ඊට පස්සේ අපි සඳහන් කරා මේ චිත්‍ර ඇන්දේ මොන ක්‍රමයටද කියලා. එතකොට අපි කතා කරා ප්‍රෙස්කෝ බෝනෝ කියන. ප්‍රෙස්කෝ බෝනෝ කියන්නේ තෙත බදාමයෙන් මත ඇඳීමේ ශිල්පීය ක්‍රමය. මේ බදාමය සකස් කර ගැනීමේදීත්, තලයේ සකස් කර ගැනීමේදී ශිල්පියා බදාමය සකස් කරගෙන තිනවා මැටි, කෙඳි, දියුල්, ගම්, මී පැණි, දහයියා, වැලි, ඒ වගේම හුණු වගේ බදාමයකින් තමයි මේ සිතුවම් නිර්මාණය සඳහා ඔවුන් චිත්‍ර ඇඳීම සඳහා භාවිත කළ තියෙන්නේ. ඒ වගේම අපි කතා කරා මේ ක්‍රිස්තු වර්ෂ 5 සීවසට අයිති මේ සිතුවම් ඉන්දියාවේ අජන්තා චිත්‍රවල චිත්‍ර ශෛලියට සමානකමක් දක්වන. ඒ වගේම අජන්තා චිත්‍රවල තියෙන නිර්මාණයේ තියෙන, ඒ කියන්නේ ආභරණ පැළඳීම, මල් ගවස ගැනීම, ඒ එක බැලීමේදී සමානකම් මේ සීගිරි අප්සරා රූපවලත් දක්නට ලැබෙනවා. මේ චිත්‍ර බොහෝ දුරට අපි කතා කරා යුගල වශයෙන් සහ තනි වශයෙන් තියෙන චිත්‍ර, එක චිත්‍රයක මල් වට්ටයක් අතෙන් ගත්ත චිත්‍ර තියෙනවා, මල් පොපියවෙන් කියන මලක් දිගාරමින් සිටින චිත්‍ර තියෙනවා. මේ සියල්ලම සීගිරි අප්සරා රූප ඇටියට අපිට හඳුන්වන්න පුළුවන්. මේකෙත් අපිට තවත් එකක් මතක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සීගිරි ශෛලීමෙන්ම වර්ණද ඉන්දියාවේ අජන්තා චිත්‍ර වලට සමානයි කියලත් අපිට ඒ කියන්නේ වර්ණ කිරීම අනුව සමාන ගති ලක්ෂණ අපිට දක්නට ලැබෙනවා. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් අපි කතා කරා සීගිරි කුරුටුගිය. කුරුටුගී වල තිබ්බ කුරුටුගියකුත් අපි සටහන් කරගත්තා. මේ කුරුටුගී තුලින් මම මතක් කරා සීගිරි චිත්‍ර පිළිබඳව විවිධ කරුණු අපිට ගෙනහැර පාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට ඒ චිත්‍රවල තිබ්බ තොරතුරු, ඒ චිත්‍රවල ලියලා තියෙන දේවල් වලින් කොච්චර සිතුවම් ප්‍රමාණයක් තිබුණාද, කොච්චර මොන වගේ පරිසරයක් තිබුණාද කියන එක මේ සීගිරි බිත් සිතුවම් තුලින් අපිට පැහැදිලි වෙන කරුණක්. ඉතින් දිවිපුතේ අපි දැන් සීගිරි පාඩමේ සීගිරි කොටසේ අපි අයින් වෙන්න ඕනේ. මේ සීගිරි කොටසේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ චිත්‍රකලාවේ යම් හැරවුම් ලක්ෂයක් හැටියට අපිට සලකන්න පුළුවන් මේ සීගිරි බිත්සිතුවම්. ඒතර මේ සීගිරි බිත්සිතුවම් වල අමතරව අපි සටහන් කරා ආසන ගුහාව, නයිපෙන ගුහාව, චිත්‍රතා ගුහාව වගේ ගුහාව තුලත් සිතුවම් දක්නට ලැබෙනවා කියලා. මේ පිළිබඳව මම හිතන්නේ පැහැදිලි අවබෝධයක් දුවල පුතාලට ලැබෙන්නේ නැති මේ චිත්‍රවලට අමතරව ඊට පස්සේ අපිට චිත්‍රකලාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් සිතුවම් තියෙනවා අනුරාධපුරයේ ඉඳගල ඒ වගේ වැරස්ථානවල. ඊට පස්සේ මේ ව්‍යාප්ත වෙනවා අනුරාධපුරයෙන් පස්සේ අපිට සීගිරි චිත්‍ර වෙනුවට අපිට ඒ ලක්ෂණත් එක්ක මේ යුගයෙන් යුගේ වෙනස් වීමේදී අනුරාධපුරයේ තිබුණු චිත්‍රකලාව පොළොන්නරි යුගයට යද්දී කොහොමද වෙන්නේ? ඊට පස්සේ පොළොන්නරි යුගයෙන් පස්සේ විවිධ යුගවලදී කොහොමද චිත්‍රකලාව මේ ලාංකීය චිත්‍රකලාවේ ගමන් මඟ කොයි වගේද කියන එක අපිට මම හිතන්නේ ඉදිරි පාඩම් වලදී අපිට කතා කරන්න පුළුවන් වෙයි. මේ සීගිරි තෙක් අපිට මම හිතන්නේ අපි කතා කරේ මුල් ගිය සතියේ අපි කතා කරා ප්‍රාග්ඓතිහාසික යුගයේ සිතුවම් කලාව ගැන. ඊට පස්සේ අපි දැන් අනුරාධපුර යුගයේ සිතුවම් කලාවේ සීගිරි දක්වා අපි කතා කරලා තියෙනවා. මම හිතන්නේ අපි පාඩම් වලින් ඉදිරි පාඩම් වලදී කතා කරා මහනුවර යුගයේ සිතුවම් කලාව, ඒ වගේම පොළොන්නරි යුගයේ සිතුවම් කලාව. මේ සිතුවම් කලාව තුළ දක්නට ලැබෙන විශේෂ වූ ලක්ෂණ අපි සාකච්ඡා කරමු. දුවේ පුතේ, ඉතින් මම හිතනවා අපි අද කතා කරපු මාතෘකාවත් එක්ක ශ්‍රී ලංකාවේ චිත්‍රකලාව, අනුරාධපුර යුගයේ සිතුවම් කලාව, සීගිරියත් එක්ක ඔයගලන්ට අවබෝධ වෙන්නේ නැති සීගිරිය කොච්චර සිතුවම් තියෙන ස්ථානයක්ද, අපිට දෘශ්‍යමය තොරතුරු, ඒ කියන්නේ චිත්‍රකලාව පිළිබඳ අගනාමය දෘශ්‍යමය තොරතුරු රසක් දක්න හම් වෙන්නේ මේ සීගිරි සිතුවම් තුල. ඉතින් මේ සීගිරි සිතුවම් තුල අපි මුලින්ම කතා කරපු දේවල් මම හිතන්නේ අවබෝධ වෙන්නේ නැති මතක් කිරීමක් කරා. ඉතින් දුවේ පුතේ, මේ සීගිරි චිත්‍ර අපි හොඳට නිරීක්ෂණය කරලා මේකේ තියෙන වර්ණ මොනවාද, කොයි වගේද කියන එක අපිට රූප සටහන් පොතක් අපි චිත්‍රයක් හොයලා අලවලා ඒකේ තියෙන ලක්ෂණ මොනවාද, කොයි වගේද පිළිබඳව අපිට පැවරුමක් මේ සඳහා සකස් කරගන්න පුළුවන්. මේ සඳහා අපිට චිත්‍ර යුගල රූප හොයාගන්න පුළුවන්. තනි රූප හොයලා යුගල රූප සහ තනි රූප අතර, ඒ කියන්නේ අපි විවිධ මත පල කරා, ඒ මතවල තියෙන මේවත් එක්ක විවිධ මේ විද්වතුන් විවිධ මත පල කරා, ඒ මතවලත් එක්ක තියෙන විවිධ වූ ලක්ෂණ අපිට මේ සීගිරි චිත්‍රයක් තුළ නිරීක්ෂණය කිරීමෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් දේවපතේ ඔයගොල්ලන් දැන් සීගිරි චිත්‍රයක් පරිසරයෙන් හොයාගෙන පොත්පත්වල සංග්‍රහවල තියෙන්න පුළුවන්. ඔයාගෙන පොතක අලවල මේ චිත්‍රයේ පිළිබඳව සීගිරිය පිළිබඳව පොඩි ඇගීමක් කළ යුතු වෙනවා. මේ ඇගීම මම හිතනවා සීගිරි චිත්‍ර සීගිරිය පිළිබඳව, ඒකේ උද්‍යාන නිර්මාණය පිළිබඳව, ඊළඟට මේකේ මූලිකත්වයේ ගෙන රජතුමා පිළිබඳව, මේකේ තියෙන විවිධ මත පල කර අදහස් පිළිබඳව, මේකට යොදාගත් ශිල්පීය ක්‍රම පිළිබඳව, මේ පිළිබඳව කෙටි සටහනක් පැවරුමක් හැටියට නිබන්ධන කැටරූප සකස් කරගෙන පාසල පටන් ගත්තෙන් පස්සේ අද පාසලේ ඉන්න චිත්‍රගුරුවරයාට දීලා අපි මේ කතා කරපු කරුණු ඔබලා කොතෙක් දුරට ග්‍රහණය කරගෙන තියෙනවද කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් දිවි පුතේ මම හිතනවා අද කතා කරපු මේ අපි කතා කරන අනුරාධපුරයේ චිත්‍ර කලාව, මේ කලාවත් එක්ක ඔයගලන්ට අවබෝධයක් ලැබෙන්න ඇති. අපි නැවත මෙවැනිම වූ ගුවන්විදුලි වැඩසටහනකින් නැවත අලුත් පාඩමකින් මුණගැහෙනතුරු ඔබට ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 6.11 ශ්‍රේණි සඳහා චිත්‍ර කලාව පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරු පියාණන්.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා, ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කර.